Order, please. Katanaika Varaya visin karana nivedana karu mantrivaruni 2018 November masa 17 wenni badada 15 wenni brahaspatinda saha 16 wenni sikurada dinayanni parliamentu mantri rasim patna labi avasthawaldi sabha garbhaye thule athi wu siddhin sambandhen vimarshana katuyutu policy visin dantamath sidu karamin sitna bavat ඊට අමතරව එම සිද්ධීන් පිළිබඳව අභ්‍යන්තර පුළුල් විමර්ශනයක් පැවැත්වීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ගරු ජේ මානන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් එවාගෙම හිටපු කතානායක ගරු චමල් රාජපක්ෂ ගරු මැතිතුමා එවාගෙම ගරු රංජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමා සහ ගරු චන්දසිරි ගජදිලි මැතිතුමා සහ ගරු බිමල් රත්නායක සහ ගරු මාවේ සේනාධිරාජන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් මා විසින් පත්කරන ලද බවත් එම කමිටුවේ වාර්තාව හැකි ඉක්මනින් මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් කාරුණිකව දැනුම් දීමට කැමැත් දෙමි. නිවේදනය B පසුගිය 2018 නොවැම්බර් මාස 17 වෙනි බදාදා 15 වෙනි බ්‍රහස්පතින්දා සහ 16 වෙනි සිකුරාදා දිනෙහි පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වෙන අවස්ථාවලදී සභා ගර්භය තුළ ඇති වූ බරපතල නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා අකමැත්තෙන් වුවද සියලුම මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස පොලිසිය කැඳවීමට මට සිදු බව දැනවනු කැමැත්තෙමි. තවද පාර්ලිමේන්තුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සභා ගර්භය තුළ හෝ පාර්ලිමේන්තු සභා ගර්භ ආලිංජන තුළ ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් මාහට ලබා දෙන්නේ නම් ඉතාමත්ම ඉක්මනින් සභා ගර්භය කටයුතු සම්බන්ධයෙන් අතිරේක ලෙස පොලිසියේ ලහාබ ගැනීම වහාම නැවැත්වීමට මා පියවර ගන්නා බවද මෙම සභාවට දැනුම් දීමට කැමැත් දෙමි. අද දින පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වූ කාල වේලාව මෙම සභාව විසින් තීරණය ලැබිය යුතුය. ඒ නිසා කාලය කොපමණ අවශ්‍යද කියන එක මම දැනුවත් කරොත් මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා. How long do you want to continue? ඔන්න.
මට කටයුතු සමාරෙන් තෙක් සර්.
සභාවේ ගද?
ආයි.
අද දින පූර්වභාග 9:09ට මාගේ නිලකාමාරදී පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි 2018 නොවැම්බර් මාස 30 වෙනි සිකුරාදා පූර්වභාග 10:30ට පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට මෙම සභාව තීරණය කරනු ලැබීය. සභාව එක්ගද?
Yeah.
Then this morning I had a delegation led by Honorable Dinesh Gunawardena. Who raised the issue about this matter being motion being sub judice. So in this connection, I have already explained my position on the matter. Because especially the matter before the House today is not with regard to any minister, state minister, deputy minister, but with regard to the secretary to the prime minister. This House has already adopted motions of no confidence against the government, and the adoption of such resolution. A motion of no confidence cannot be challenged or disputed in any other forum. The motion before the House today is a matter which arises consequent to the adoption of the no confidence motions. What is sought to be debated today is not the matter under consideration by the Court of Appeal. As such, there is no impediment to this motion being debated in the House. In any event, the proceedings in this Court of Appeal are not in the nature of a trial before an original court, and I am of the view that no real substantial danger or prejudice would be caused to the outcome of those proceedings by this House debating this motion. In any case, there is no case pending relating to the payment of expenses in the Prime Minister's office. Therefore, I am also convinced, having consulted expert constitutional lawyers in the country, that this matter does not fall within the purview of the Article 152 of the Constitution. Therefore, as such, I permit this motion to be debated by the House today. අද දින පූර්වභාග 9:09ට මාගේ නිලකාමරයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි 2018 නොවැම්බර් මාස 21 වෙනි බදාදා නිකුත් කරන ලද පත්‍රිකාවේ අංක 1 න්‍යාය පුස්තකය හා සම්බන්ධව 2 න්‍යාය පුස්තකයේ පරිපූර්ණකේ පරකන ලද පා 2 ඇලීරක් 18 දන නීමයක් නොමැති යෝජනාව 2018 නොවැම්බර් මාස 30 වෙනි සිකුරාදා සභාවේදී ඉදිරිපත් කිරීමට හැකි වෙන පරිදි එදින ණය පත්‍රය අත්වත් කිරීමට සභාවේ අනුගතිය ලබා ගැනීම. සභාව එක්ගද? ප්‍රධාන වැඩ කටයුතු අද දින ණය පත්‍රයේ විෂය අංක 1 ජන රජයේ අරමුදල් වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා ග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බව සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කිරීම.
කථානායකතුමනි, ප්‍රථමයෙන්ම මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ඔබ කථානායකතුමාට අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම තුලින් ඔබතුමා මේ පාර්ලිමේන්තු ගරුත්වයක් ඉදරන්නේ මේ රටටත් ජාත්‍යන්තර ලෝකෙටත් මේ කළ තියෙන දේ අපි සම්පූර්ණයෙන්ම අගය කරනවා. මේ කතා කරන මොහොතේ අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ අය නැවත මෙතන යම් විදිහ වර්ජනයක් කරනවා. මම මේ යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර කෙහෙලිය රඹුකැල්ල මන්ත්‍රීතුමා සැප්තැම්බර් මාසේ නොවැම්බර් මාසේ 10 වෙනිදා කියපු දෙයක් මම උපුටා ගන්නවා. UPFA doesn't have majority admits Kehliya. ඒ වගේම දිවයින පත්තරේ දවස් 4කට ඉස්සෙල්ලා SP දිසානායක මෙසේ කියනවා. 113ක් තව දවස් 4කින්. අද දවස් 5 වර්ජිනී කිරීමෙන් පෙනෙනවා බහුතරේ කොතන තියෙන කියලා කතා නැකතුමනි. ඒක තුලින් මම ඉදිරිපත් කරන්නේ මේ යෝජනාව. ජන රජයේ අරමුදල් වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බව 2018 නොවැම්බර් 14 වෙනි දින සම්මත කරගන්නා ලද ආණ්ඩුවේ එරෙහි විශ්වාසභංග යෝජනාව දෙවැනි ඡේදයට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 48 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ විසිරී ඇති බවට කථානායකවරයා විසින් 2018 නොවැම්බර් 15 වෙනි දින කරන ලද නිල ප්‍රකාශය මෙම සභාව 2018 නොවැම්බර් 16 වෙනිදා දින පිළිගත් හේයින් ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 48 වෙනි ව්‍යවස්ථාව අරමුණු කොට ඇති පරිදි 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනි දින සිට ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු කෙරෙහි මෙම සභාවේ විශ්වාසයක් නොමැති බව මෙම සභාව තවදුරටත් යෝජනා සම්මත කරගත් හේයින්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති පරිදි රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තු සතු හේයින්ද ඊට අනුකූලව 2018 නොවැම්බර් 15 වෙනි දින සිට ජන රජයේ අරමුදල් වෙතින් කිසිදු වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බවටත් මෙම යෝජනාව සම්මතය උල්ලංඝනය කරමින් කවර හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා කවර හෝ තැනැත්තෙකුට එරෙහිව නීතිමය පියවර ගනු ලබනු ඇති බවත් මෙම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරමි. මේකෙන් ව්‍යවස්ථාවේ 148 වගන්ති අටද තිබෙන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තු සතු වන්නේය. පාර්ලිමේන්තුවේ විසින් සම්මත කරනු ඇති නීතියක් හෝ පවත්වා යම් නීතියක් හෝ අධිකාරය අනුව හෝ ඒ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරයක් විසින් හෝ කිසිම බද්දක් වරිපණක් හෝ වෙනත් යම් කිසි බදු විශේෂයක් නියම කිරීමට බලය නොමැත්තේය. ඒ නිසා කථානායකතුමනි, මේ අවස්ථාව උපයෝගී කරගෙන පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන අප මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදය අපට දීලා තියෙන එක අපි මේ අවස්ථාවේ උපුටා ගන්නවා. මේ අවස්ථාවේ අපට පෙනෙනවා වියංගෙන් අවජාතික ආණ්ඩුවක් වශයෙන් කටයුතු කරන අය වියදම් නොතකා අද මේ කියන මොහොතේ හෙලිකොප්ටර් වලට 140,000ක් වියදම් කළ තියෙන මේ දවස් 21 තුළ මෙන්න මේව තමයි අපි මේ අවස්ථාවේදී නවත්තන්න හදන්නේ. ඒ නිසා සම්පූර්ණ බලය අපිට තිබෙනවා. මේක වහාම අත්විටවලා කටයුතු කරන්න ඕනේ. දැන් 148 යටතේ පාර්ලිමේන්තු සියලු දෙනාම වග කියන්න අවශ්‍යයි මේ මූල්‍ය සම්බන්ධ. ආණ්ඩුවක් පත් වෙනවා. මේ ගිය අපේ මුදල් ඇමති මංගල සමරුවේ ඉදිරිපත් කරනවා 2018 වර්ෂයට අයවැයක්. ඒ අයවැය ඉදිරිපත් කරනවා. ඒක සම්මත වෙනවා. ඊට පස්සේ නීතිනුකූල ආණ්ඩුව ගෙදර යවනවා. බහුතරයෙන් නැති ආණ්ඩුවක් හරි අවජාතක ආණ්ඩුවක් දැන් ඒ සම්මත කරපු වියදම ඒ ඇයට ඒ කියන්නේ සුළුතරයක් තියෙන ආණ්ඩුව පාවිච්චි කරන්න හදනවා. මේ නිසා තමයි අප මෙවැනි අවස්ථාව මේ සියලුම පාර්ලිමේන්තුවරු එකතු වෙලා මේක නවත්තන්න හදන්නේ. ඒ විතරක් නෙමෙයි කථානායකතුමනි, අප රජයේ සේවකයන්ට කියන්නේ නීතිය පිළිපදින්න. බහුතරයෙන් නැති අවජාතක ආණ්ඩුවක් ඇහුම්කන් දෙන්න අවශ්‍ය වන්නේ මේ බහුතරයක් තියෙන ආණ්ඩුවකටයි. මට මතක් කරන්න අවශ්‍යයි හිටපු ලේකම් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා. ඉතාමත් අවංක සේවකයක් කරන කීර්තිමත් දක්ෂ නිලධාරියෙක්. ඒත් මොනවද වුනේ? අපට පෙනුණා දැන් මීට මාස ගණනාවකට පෙර කිසිම වැරද්දක් නොකරලා ඒ දේශපාලකට කියපු දෙයට කරන්න ගිහිල්ලා අද උසාවියෙන් ඒ ලැබුණ දඬුවම. අපි මේ රජ සේවකයන්ට කියන්නේ මෙන්න මේක තමයි පිළිපදින්න අවශ්‍ය වන්නේ. අප මේ අවස්ථාවේ නිවැරදි කිරීමක් තමයි කරන්නේ. කිසිසේත්ම බලයක් නැති මෙවැනි පහරගත ආණ්ඩුවකට අපි කියන්නේ මේ අවස්ථාව උපයෝගී කරගෙන පාර්ලිමේන්තුවේ මේ සම්මත කරන එකෙන් සම්පූර්ණ මුදල් මේ මොහොතේ සිට කපා හැරලා අලුත් ආණ්ඩුව බහුතරයක් ඇති කරන ආණ්ඩුවකින් ඒක නැවත යථා තත්ත්වයට පත් කරන තාක්කල් මේ වියදම නවත්තන්න ඕනේ කියන එක මේ පාර්ලිමේන්තුවේ යෝජනා කරනවා. ඒ නිසා මම හිතන විදිහට මීට වැඩිය කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මට එකක් මතක් කරන්න අවශ්‍ය වන්නේ අප මේ සම්බන්ධයෙන් උසාවියට ගිහිල්ලා ජයග්‍රහණයක් తాවකාලික ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම වැඩි කල්යන් ඉස්සර අපේ විශ්වාසය තිබෙන ඒක සම්මත වෙනවා. 14 වෙනිදා 15 වෙනිදා 16 වෙනිදා 23 වෙනිදා අප පාර්ලිමේන්තුවෙන් බහුතරය පෙන්වලා තියෙනවා. අද කොහෙද මේ ආණ්ඩුවේ කාටද බහුතරයක් තිබෙන්නේ කියන එක. ඒ වගේම තමයි අප දැන් ඉවසිල්ලෙන් සීලාචාරව අපි කිසි ජනතාව උසිගන්වන්න නැතුව අපි මේ తాවකාලික විපක්ෂ දෙව අවස්ථාවේ කටයුතු කළ තියෙන අවස්ථාව උපයෝගී කරගෙන කරුණාකරලා අපි දැන් කියනවා මේ ව්‍යාජ වශයෙන් පත් කර තියෙන ආණ්ඩුවට ඉල්ලාස් වෙන්න. මෙතන අපි ප්‍රශ්න ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ජනාධිපතිතුමාට කියන්නේ කරුණාකරලා දැන් මේක දැකගෙන අපි කටයුතු කරන්න ඕනේ හරි ආකාරව. අපි ජනතාව වෙනුවෙන් කටයුතු කරමු. අපි මේ රටේ වැටිලා තියෙන ආර්ථිකය හදාගමු. අපට අවශ්‍ය වෙන සමගිතාවය ඇති කරමු. ඒ රක්ෂාතික තරුණ තරුවන්ට ඒ මාර්ගය ඇති කරමු. ඒ නිසා අපි ඉවසීමෙන් එකමුතුව මේ රට ගැන හිතලා කතා කරන අවස්ථාව ඇති වෙලා තියෙනවා කියන එක මේ අපි මේ යෝජනාව සම්මත කරපු පසු කටයුතු කරන්න ඕනේ කියන එක අපි කාර්මික ඉල්ලීමක් කරනවා. අපේ කතානායකතුමාට මේ යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාටත් සියලුම පාර්ලිමේන්තුවට මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
යෝජනාව ස්ථිර කිරීම
එම යෝජනාව මම ඉදිරි කරනවා. මම යෝජනාව මම ඉදිරි කරනවා. විශේෂයෙන්ම මාගේ උගත් මිත්‍ර රවි කරුණානායක මැතිතුමා ආණ්ඩුකර ආණ්ඩු ව්‍යවස්ථාවේ 147 වගන්තිය පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ වගන්තිය අනුව පාර්ලිමේන්තුවට තමයි මේ රටේ මූල්‍ය බලය තියෙන්නේ. මේ රජයේ තිබෙන සියලුම මුදල් වැය කිරීමේ බලය ලබා දෙන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත් මම කැමති සමහර කට්ටිය අද අපගේ යෝජනාව සම්බන්ධව වැරදි චිත්‍රයක් අර්ථ නිරූපණය කරන්න හදනවා. විශේෂයෙන්ම ස්ටෑන්ඩින් ඕඩර්ස් 133 යටතේ ගරු කතානායකතුමෙන් මෙහෙම සඳහන් වෙනවා. ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ වෙන යම් අරමුදලක් අරමුදල් වලින් හෝ ගෙවිය යුතු මුදල් වියදම් කිරීමට හෝ ගෙවිය යුතු යැයි වියදම් නියම කිරීමට නැතහොත් කිසියම් බද්දක් පැනවීමට හෝ පනවා එවකට වරංගුව තිබෙන බද්දක් අවලංගු කිරීමට හෝ වැඩි හෝ අඩු කිරීමට බලය පවරණ යෝජනාවක් පනත් කැටුම් පතක් හෝ පනත් කැටුම් පතකට කරන සංශෝධනයක් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු විසින් කළ යුතුයි. නමුත් මෙතන ගරු කතානායකතුමනි පැහැදිලි වෙන්නේ ඒකාබද්ධ අරමුදලෙන් නෙවෙයි. මෙතන අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ වෝට්ටේකට, වැය ශීර්ෂයකට. ඒ වගේම අගමැතිතුමාගේ ලේකම්ගේ වැය ශීර්ෂයට තමයි අපි මේ යෝජනාව ගේන්නේ. එම නිසා ඔබතුමා සඳහන් කර පරිදි මෙය සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූලයි. මේ කිරීමට අපිට බලයක් තියෙනවා. ඒ වාගේම අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා, ඔබතුමත් පැහැදිලිව සක්දක්ෂේ ඔප්පු කරලා තියෙනවා, අද මේ ආණ්ඩුවට බහුතරයක් නැති බව. එම නිසා බහුතරයක් නැති ආණ්ඩුවකට රටක් ඉදිරියට ගෙනියන්න බෑ. එම නිසා අපි ඉල්ලනවා සදාචාර ලෙස මේ ආණ්ඩුවට ඉල්ලාස් වෙන්න. අද දිනෙන් පසු ඒක තවත් ඔප්පු වෙයි කියලා මා සිතනවා. ඒ වගේම නිරන්තරයෙන්ම ඔබතුමා ගන්නා මේ ස්ථාවරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ප්‍රකාශ කරා මේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාම ඔබතුමා මේ ගන්නා ප්‍රයත්නයට ඔබතුමාට මඩ ගහනවා. ඔබතුමාගේ ඒ කීර්ති නාමයට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අද දිනත් අපිට පැහැදිලි බහුතරයක් තිබෙන බව අපි පැහැදිලිව ඔබතුමාට කියන්න කැමැතියි. එම නිසා නැවතත් අපි ඔබතුමාට අපගේ ස්තුතිය ප්‍රකාශ කරමින් අද මෙම යෝජනාව මා නැවතත් ස්ථිර කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට අදහස් දැක්වීමේ අවස්ථාව, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මට වෙලාව ලබා දෙන්න පුළුවන්. ගරු ජනාධිපති ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා,
ගරු කතානායකතුමනි, මෙම අවස්ථාවේ මෙම ගරු පාර්ලිමේන්තුවට මාගේ අදහස් කීපයක් ඉදිරිපත් කිරීම සඳහා ඔබතුමා අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද අපේ රටේ පවතින දේශපාලන අස්ථාවරය හේතුවෙන් මේ රටේ අති මහත් බහුතර ජනතාව ඉතාමත්ම වික්ෂිප්ත භාවයකට පත්වෙලා සිටින මොහොතක් මේක. මෙය ඉබේ ඇති වුණ දෙයක් නෙවෙයි, මේකට බලපාපු කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳව මම ඉතා කෙටියෙන් අදහස් දැක්වීමක් පමණක් බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, අපේ රට මීට අවුරුදු 70කට විතර කලින් නිදහස ලබාගත්තට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය, නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින්, ඒ වගේම ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන මේ ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු තුන විදියට සලකන ඒ ආයතනවලට අන්‍යෝන්‍ය වශයෙන් ඇති ස්වාධීන අයිතිවාසිකම් ආරක්ෂා වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යෑමේ වගකීම මූලිකම වශයෙන් පැවරලා තිබෙන්නේ මෙම පාර්ලිමේන්තුව වෙතට. නමුත් අතීතයේ සිදුවන යම් යම් හේතුකාරණා හේතුවෙන් වර්තමානයේ දේශපාලඥයන් වගකිය යුතු නොවන, එහෙත් එදා දේශපාලඥයන් විසින් වගකිය යුතු යම් යම් පැහැර හැරීම්, වැරදි තීරණ, අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් අපේ රට අවුරුදු 30ක ඉතා දරුණු යුද්ධයකට සම්බන්ධ වෙලා මේ රටේ ජනතාව ජාති ආගම් භේදයකින් තොරව පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක තමයි 2015දී අපේ රටේ සියලු ජනතාවට නව බලාපොරොත්තු ලබා දෙමින් ජාතික ආණ්ඩුවක් අපි නිර්මාණය කරන්නට සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරේ. එදා ඒ පැවති යුද්ධය නිසා මේ රටේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය රණවිරුවෝ 27,000ක් විතර ජීවිත පූජා කරලා තියෙනවා. අපේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියෝ 60,000ක විතර ජීවිත බිලිගත්ත ඒ අවාසනාවන්ත තත්ත්වයක් නැවතත් මේ රටේ ඇති නොවීමට වගබලා ගැනීම මේ ආණ්ඩුව නිර්මාණය කිරීමේදී රටේ ජනතාවට අපි සියලු දෙනා දුන්න එක පොරොන්තුවක්. අවුරුදු 30 යුද්ධය නිමාවීමෙන් පස්සේ අපේ රටේ 2009 වසරේ පටන් සාමකාමී පරිසරයක් පවතින කාල වකවානුව තුළ මේ රටේ ආර්ථික සංවර්ධනයක්, රටේ ජනතාවගේ අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක්, අධිකරණයේ ස්වාධීනත්වය යනාදී බොහෝ දේවල් අපි බලාපොරොත්තු වුණාට ඒ දේවල් ඒ ආකාරයට ඉෂ්ට නොවුන නිසා, ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජන එල්ල වී තිබුණ නිසා මේ රටේ ඉතිහාසයේ මෙතෙක් නොවුන ආකාරයේ වෙනත් ස්වරූපයේ විප්ලවයක් කිරීමට මේ රටේ ජනතාව ආශිර්වාදය ලබා දුන්නා. ඒ අනුව තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා විදිහට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන කොටගෙන එදා ආණ්ඩු බලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මූලික ප්‍රධාන කොටස්කරු වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුරු හෙබවපු අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් පත්කරගෙන විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් විශාල කැපකිරීමක් කරමින් එතුමා මේ රටේ ජනාධිපතිවරයා විදිහට පත්කරගනු ලැබුවේ. එතුමාගේ ජයග්‍රහණය තුළ මේ රට නව දිශානතියකට ගමන් කරાવીය කියන සුභවාදී බලාපොරොත්තු පොදි බැඳගෙන තමයි එදා රටේ ජනතාව එතුමාට ඡන්දය ලබා දුන්නේ. ඒ අනුව ආරම්භයේ ඉතාමත්ම සාර්ථක ආණ්ඩුවක් විදිහට එක්සත් ජාතික පක්ෂයට ආසන 40 ගණනක් පමණක් මේ පාර්ලිමේන්තුවේ තිබියදී වුණත් 3/2කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මේ රටේ ජනතාව දශක ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක විදිහට ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා නායකත්වය දුන්නා වගේම මේ අවස්ථාවේදී අපි සිහිපත් කරනවා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මීට පෙර සියලුම බොහොමයක් ජනාධිපතිවරුන් පොරොන්දු දුන්න නමුත් ඉටු නොකළ පොරොන්දු ඉටු කිරීමට එතුමා එකඟතාවය දැක්වා. විදායක ජනාධිපති බලතලවල විශාල ප්‍රමාණයක් ජනමත විචාරණයකින් තොරව ඉවත් කළ හැකි බලතල ප්‍රමාණයක් එතුමා ඒ නිලයෙන් ඉවත් කරලා එක පැත්තකින් අමාත්‍ය මණ්ඩලයටත් ව්‍යවස්ථාදායක සභාවටත් ස්වාධීන කොමිෂන් සභාවලටත් බෙදා හැරීමට ඒ 19 වෙනි ව්‍යවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයේදී අපිට හැකියාව ලැබුණා. එම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉතාමත්ම නිවැරදිම සංශෝධනයක් කියලා මම කියන්නේ නැහැ. ලෝකේ අංග සම්පූර්ණ වූ නිවැරදි වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපිට දකින්න කවදාවත් ලැබෙන්නේ නැහැ. කොමන ආකාරයේ ව්‍යවස්ථා හැදුවත් කාලීනව සිදුවන වෙනස්කම් අනුව නීතිය වෙනස්කම් ඒ අනුව සිද්ධ කරන්න අපිට රජයකට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම 2015 අගෝස්තු 17 වෙනිදා අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දුන්නේ එක්සත් ජාතික පක්ෂය විදිහට බහුතර ආසන සංඛ්‍යාවක් අරගෙන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උනත් අපි මැතිවරණයට පෙර පටන් ජනතාවට ප්‍රකාශ කළේ 113කට වැඩි බහුතර මන්ත්‍රී ආසන ගණනක් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළත් අපි අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වය දෙන ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමාට සහයෝගය දක්වන කණ්ඩායමත් සමග එකතු වෙලා ජාතික ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරනවා කියලා. කෙසේ නමුත් අපිට අවාසනාවකට මෙන් සරල බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගන්නට මේ මැතිවරණේ නොහැකි වුණත් අපි ජනතාවට පොරොන්දුන පරිදි අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය තුමත් ජාතික ආණ්ඩුවක් විදියට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 48 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් ඉතාමත්ම යූසුලුව මේ රටේ පැන නැගිලා තිබුණු දේශපාලනික ආර්ථික සමාජීය සංස්කෘතික ප්‍රශ්න ගණනාවකට මූණ දෙමින් ඒවා යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වසර 3ක කාලයක් තිස්සේ ඉතාම කැපවීමෙන් කටයුතු කරා. ඒ කාල සීමාව තුළ ප්‍රශ්න ඇති නොවුණා නෙවෙයි, ඒ කාල සීමාව තුළ අපිට චෝදනා ඉදිරිපත් නොවුණා නෙවෙයි. නමුත් ඒ සෑම කාරණයකටම මුහුණ දෙමින් හැලහැප්පීම් අස්සේ සමහර අවස්ථාවලදී පාර්ශ්විකයන් දැඩි කලකිරීමට පත්වන ස්වභාවය ඇතිවෙද්දිත් අපි උපරිම වශයෙන් ඒ අරමුණු ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ලැබුවා. නමුත් අවාසනාවකට මෙන් කාලයාගේ ඇවෑමෙන් අපේ ආණ්ඩුවට නායකත්වය ලබා දුන්න රජයේ නායකයා විදියට කටයුතු කරපු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විදියට කටයුතු කරපු අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාර්ශවයත් එවැගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ පාර්ශවයත් වශයෙන් අපි දැක්කා එකිනෙකාට එරෙහිව අර අපේ රටේ ඊට පෙර තිබුණු පැරණි අවලාද දේශපාලනයට අපි ක්‍රමානුකූලව ගමන් කරා. ඒ අවස්ථාවලදී අපි කොතෙකුත් උත්සාහ කරේ ජනතාව බලය ලබා දුන්න වසර 5ක කාලය තුළ සම්පූර්ණ වශයෙන් ඒ කාල සීමාවේ ජාතික ආණ්ඩුවක් විදියට ජනතාව අතර මේ දේශපාලන විරසකභාවයන් වෛරී අවලාද දේශපාලනයෙන් ඉවත් වෙලා අලුත් ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවක් ස්ථාපිත කරගෙන යන්න. නමුත් මේ අවස්ථාවේ කිව යුතුයි ඒ කණ්ඩායම් දෙකට නායකත්වය ලබා දුන්න අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් තම තමන්ගේ කණ්ඩායම් දෙක සංයමයකින් යුතුව හසුරුවා ගැනීම කටයුතු කිරීමට නොහැකි වුණා. ඒ කාරණයේදී ඒ දෙපළම අසමත් වුණයි කියන කාරණය මතක් කළ යුතුව තිබෙනවා. ඒ අතීත වැරදිවලින් පාඩම් ඉගෙන ගනිමින් සිටින අවස්ථාවකදී තමයි අප අතර පැවති අන්‍යෝන්‍ය විශ්වාසය ක්‍රමානුකූලව දෙපාර්ශවයෙන්ම ගිලිහෙමින් පැවතුණු අවස්ථාවක තමයි හිටි අඩියේම 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනි දින පූර්ව දැනුම් දීමකින් තොරව එවකට අග්‍රාමාත්‍ය ධූරය දරු ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත් කරමින් හිටපු අතිගරු ජනාධිපති මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය දරපු ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දිරුන් දීමත් නව අමාත්‍ය මණ්ඩලයක් දිරුන් දීමත් සිදු වුණේ මේ වන විට එම ක්‍රියාදාමයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ වාර අවසන් කර කල් තැබීමක් එවැගේම පාර්ලිමේන්තුව විසිරවීමට නියෝගයක් ලබා දී එය ගැසට් පත්‍රයේ පළ කිරීමත් සිද්ධ වුණා. එම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගයට එරෙහි කාරණය මේ වෙන විට අධිකරණයේ විභාගයට ලක්වෙමින් පවතින කාරණයක්. කරුණු එසේ තිබියදී තමයි අපි දැක්කා නොවැම්බර් මාසේ 14, 15, 16 යන දිනවල මේ පාර්ලිමේන්තු සභාවාර පැවතියදී මේ පාර්ලිමේන්තුව තුළ ඇති වුණු දැඩි වෛරකාරී කලහකාරී ස්වභාවයෙන් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රී තුමන්ලා හැසිරීම නිසා මේ රටේ ජනතාව පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳවම මහජන නියෝජිතයන් පිළිබඳව සමස්ත වශයෙන් දැඩි කලකිරීමකින් පිළිකුල් ස්වභාවයකින් කතා කිරීමේ තත්ත්වයට අද රට පත්වෙලා තිබෙනවා. මේ වන විට ප්‍රායෝගික වශයෙන් මේ රටේ පාලනය අකර්මණ්‍ය බවට පත්වී ජනතාව මේ රටේ සිදුවෙන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච තත්ත්වයට අද රට පත්වෙලා තිබෙනවා. මේ තුළ එන්න එන්නම එකිනෙක පාර්ශවයන් අන් පාර්ශවයන්ට චෝදනා කිරීම, අපහාස කිරීම, අවලාද කිරීම යන සිදුවීම් දිගින් දිගටම සිදු වුණත් ඒ කිසිවකින් මේ රටේ ජනතාවට සුගතියක් සිදුවෙන්නේ නැති බව මෙම සභාවේ සියලු දෙනා පිළිගන්නා කාරණයක් කියලා මම විශ්වාස කරනවා. අගමැති විය යුත්තේ කවුද? අමාත්‍ය මණ්ඩලය සකස් විය යුත්තේ කුමන පුජ්‍යලයන්ගෙන්ද? පාර්ලිමේන්තුව විසිරුවා හැරියා යුත්තේ හෝ විසිරුවා හැරිය ලෙස සැලකිය යුත්තේ කුමන දිනකදීද යනාදී කාරණා විධායකේ ප්‍රධානියා සහ විමස්ථාදායකය විසින් නිශ්චය කරගත යුතු කාරණා විනා අධිකරණය විසින් විභාග කොට තීරණය කළ යුතු කාරණා වශයෙන් මම පිළිගන්නේ නැහැ. අපේ රටේ ආණ්ඩු ක්‍රම විවස්ථාව අනුව මේ රටේ විවස්ථාදායක බලය සහ අධිකරණ බලය පැවරලා තිබෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුව වශයෙන් සලකන මෙම සභාවටයි. මේ සභාව වෙත පැවරිලා තිබෙන එම උත්තරීතර බලය මෙම පාර්ලිමේන්තුව විසින් සකස් කරනු ලබන, සම්පාදනය කරනු ලබන නීති ක්‍රමවේදය තුළ විසඳීම සඳහා බලය පාර්ලිමේන්තුවට පවරලා දෙන්නෙත් මේ පාර්ලිමේන්තුව විසින්මයි. එවැනි තත්ත්වයක් යටතේ මේ පාර්ලිමේන්තුවේ තුළ මතුවන කාරණා විධායකය සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය අතර ඇතිවන මතභේද ගැටුම්කාරී දේවල් මේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතවරුන් 225 දෙනාට විසඳා ගැනීමට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළින් හැකියාවක් නැහැ කියලා රටට ඔප්පු වෙන අවස්ථාවක ජනතාව අපෙන් ප්‍රශ්න කරොත් මේ පාර්ලිමේන්තුවට පුළුවන්ද ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා අපි සියලු දෙනාටම නිරුත්තර වෙන්න සිද්ධ වෙනවා ඒ ප්‍රශ්නේ ඉදිරියේදී. ඒ නිසා මෙවැනි ප්‍රශ්න අධිකරණයට විසඳීමට තීන්දුව තීරණ ගැනීමට ලබා දීම තුලින් සිදුවන්නේ මේ පාර්ලිමේන්තුව හැල්ලුවට ලක්වීමක් මිසක් රටේ ප්‍රශ්න විසඳීමක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ නායකයා වශයෙන් විධායකයත් සමග විශේෂයෙන්ම ජනාධිපති විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයා සමග සම්බන්ධීකරණය කරමින් මේ මතුවලා තිබෙන විවස්ථාදායක විධායක ගැටුම නිරාකරණය කර ගැනීම සඳහා මේ රටේ ජනාධිපතිවරයාට සහ ගරු කතානායකතුමා වන ඔබතුමාට විශාල වගකීමක් පැවරලා තියෙනවා. අද රටේ මතුවලා තියෙන තත්ත්වය විධායකය විසින් නිකුත් කරනු ලබන විධානයන් ව්‍යවස්ථාදායකය පිළි නොගන්න තත්ත්වයට පත්වීම තුලත් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරගනු ලබන යම් යම් යෝජනා විධායකය විසින් පිළි නොගන්නා තත්ත්වයට පත්වීම තුල අපි දකිනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ ස්ථානයේම ඇන හිටපු තත්ත්වයක් කොන්ස්ටිටියුෂනල් ඩෙඩ්ලොක් එකක් ව්‍යවස්ථාදායක හිරවීමක් මේ රටේ සිද්ධ වෙලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම වගකීම වන්නේ මෙවැනි අවස්ථාවක දේශපාලන අවස්ථාවාදය පිළිබඳව කල්පනා කිරීම නොවේ. මේ රටේ ජනතාව මුහුණ දීලා තිබෙන මේ ප්‍රශ්නවලට නිසි පරිදි සාර්ථකව පිළිතුරු දීලා මේ රට ස්ථාවර කර ගැනීමයි. මේ දේශපාලන අස්ථාවරත්වය තුළ මේ රටේ ජයග්‍රහණය ලබන දේශපාලන නායකයෙක් නැහැ. මේ අස්ථාවරතාවය තුළ මේ රටේ ජයග්‍රහණය ලබන දේශපාලන පක්ෂයක් නැහැ. අපි එකිනෙකාට අවලාද කරගනිමින් මේ දේශපාලන සංස්කෘතිය තවදුරටත් මේ රටේ දිගින් දිගටම පවත්වාගෙන යෑම සිදු වුණොත් එම අපේ අනාගතය පිළිබඳව අඳුරු සේයා පතිත වෙමින් තියෙනවා කියන කාරණය අපි අමතක කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම අද මේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව තුළ සිදුවන දෑ පිළිබඳව අපි රටේ තරුණ පරම්පරාව දක්වන අදහස් ඒ උදවිය කතා කරන දේවල් අහලා බලපුවාම අපිට පැහැදිලිව පෙනෙන්න තිබෙනවා මේ ක්‍රමය ප්‍රතික්ෂේප වන දිනය අත ළඟයි කියලා. එම නිසා නැවතත් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය රටේ ජනතාව තුළ ඇතිකිරීම පිණිස අතීතයට සාප කිරීමෙන් අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. අපි අනාගතය පිළිබඳව සුභවාදීව බලන්න බලල කටයුතු කරන්න සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේ කියන්නේ පෞගේ කාල සීමාව තුළ සිදුවුණු දේවල් පිළිබඳව හරි වැරදි සොයමින් පශ්චාත් මරණ පරීක්ෂණ කිරීම තුළ නෙවෙයි අපිට මේ ප්‍රශ්නයට විසඳීමක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. අපි සුභවාදී ලෙස එකිනෙකා පිළිබඳව අන්‍යෝන්‍ය අවබෝධයක් විශ්වාසයක් ඇති කර ගනිමින් නැවතත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ මේ රටේ මේ පාර්ලිමේන්තුව තුළ බහුතරයක් මෙහෙවන්න පුළුවන් කණ්ඩායමකට කුමන කණ්ඩායම වුණත් ඒ කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටවීම සඳහා අවස්ථාව ලබා දීම තුලින් කියන කාරණය මම මතක් කරනවා. ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයෙක් විදියට ඕනෑම කැපකිරීමක් මම කරන්න සූදානම් වගේම අනිත් සියලු දෙනාත් සූදානම් බව මම දන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාවේදී මේ අදහස් දැක්වීම විශේෂයෙන්ම සිදු කිරීමට තීරණය කළේ ඔබතුමාට සිහිපත් කරන්න මේ කාරණේදී ප්‍රධාන වගකීම දරමින් මේ ප්‍රශ්නය निराකරණය කිරීමේ කාර්යවේදී වැඩිම වගකීමක් දරමින් මේ සාර්ථකව ඉෂ්ට කරන්න පුළුවන් ඔබතුමාට පමණක් කියන කාරණය අවධාරණය කරන්නට ඕන නිසා අපි විශ්වාස කරනවා. අතීතයේ අපි කාගේ ඇතුණුත් යම් යම් වැරදි අඩුපාඩුකම් සිද්ධ වුණත් අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමත් එදා විශාල කැපකිරීමක් කරලා විශාල විප්ලවයක් සිද්ධ කරලා එදා අපේ පක්ෂයත් එකට එකතු වෙලා මේ රටේ ලක්ෂ 62ක් ජනතාව එතුමට ලබා දුන්න විශ්වාසය ආරක්ෂා කර ගනිමින් එතුමා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් අපේ රටේ ප්‍රජාතන්ත්රවාදී මූලධර්ම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවායි කියන විශ්වාසය අපිට තවදුරටත් තියෙනවා. ඉදිරි කෙටි කාල පරිච්ඡේදය තුළ ඒ සම්මුතියක් යම් සම්මුතියක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නායකින් සමග අතිගරු ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කිරීම තුළින් ඔබතුමාට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියන විශ්වාසය මම මේ අවස්ථාවේදී පළ කරමින් ඔබතුමාගෙන් කාරුණිකවම ඉල්ලා සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ නොයෙකුත් පාර්ලිමේන්තුව තුළ තවත් නොයෙකුත් න්‍යාය පත්‍රයේ වැඩ කටයුතු ඇති. හැබැයි ඒ සියල්ල තාවකාලිකව හෝ අත්හිටවල ඔබතුමා මේ වෙනුවෙන් මැදිහත් වුණොත් අතිගරු ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය දිනයක් හෝ දෙකක් ඇතුළත විසඳලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බහුතර ආණ්ඩුවක් ගෙන යා හැකි කණ්ඩායමකට මේ බලය ලබා දීලා මේ රටේ දේශපාලන ස්ථාවරය නැවත ඇති කරන්න කියලයි මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මම ඒ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා එතුමාගේ පැත්තෙන් ඒ පිළිබඳව ඒ පිළිබඳව දැඩි කැමැත්තක් තියෙන බව පෙනෙන්න තිබෙනවා නමුත් ඒ වශයෙන් ඒ පිළිබඳව නිල වශයෙන් කටයුතු කිරීමේ ශක්තිය නීතිමය බලය ව්‍යවස්ථානුකූලව ඔබතුමාට ඇති නිසා ඔබතුමාට ඒ පිළිබඳව මැදිහත් වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
විදාස රාජපක්ෂ මැතිතුමනි විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කළ කරුණු ගැන මම පූර්ණ අවධානය යොමු කරනවා. ඒ වගේම ගරු සභාවට සඳහන් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමාත් මාත් අතර අපිට කතා කිරීමේ අපහසුතාවයක් නැහැ. අපිට සාකච්ඡා කරන්න පුළුවන් අන්‍යෝන්‍ය විශ්වාසය තියෙනවා. ඒ වගේම මම මේ කාර්යයේදී ඉදිරිපත් වෙන විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඒ වගේම අපේ යුතුකමක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරියට විශේෂයෙන්ම නූගත් පරපුර ආරක්ෂා කර දීම ඒ නිසාද මේ රට තියෙන ජවන ප්‍රශ්න විසඳීමට ඔබතුමා යෝජනා කළ පරිදි මම හැකි සෑම උත්සාහයක්ම දන්නවා අවංක උත්සාහයක් දන්නවා ඉතාම ඉක්මනින් මේ සම්බන්ධයෙන් අපිට සාකච්ඡා මාර්ගයෙන් විසඳලා මහජන මතය අනුව ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර මතය අනුව රට යථා ස්ථාවර භාවයට පත් කිරීමට බොහොම ස්තුතියි. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ඉල්ලීමක් කළා.
ගරු කථානායකතුමනි විශේෂයෙන්ම මේ ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහින් ස්තුතිවන්ත වෙනවා. ගරු කථානායකතුමනි මේ යෝජනාවට පෙර ඔබතුමා ඉදිරිපත් කරපු අදහසුත් විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු අදහස් පිළිබඳවත් යමක් ඉදිරිපත් කළ යුතු කියලා මා කල්පනා කළා. අපි කවුරුත් ගරු කථානායකතුමනි ඇති වෙන අර්බුදයක් සාමකාමීව විසඳා ගැනීම වෙනුවෙන් සාකච්ඡාමය ලෙස විසඳා ගැනීම වෙනුවෙන් සුබවාදී අපේක්ෂාවන් සහ බලාපොරොත්තු තිබෙනවා. මම හිතන්නේ කවුරුත් ඇති වෙන අර්බුදයක් තව තව දිග්ගැස්සෙන අර්බුද බවට පත් කරගනිමින් විසඳා ගැනීමේ මාවත කවුරුත් කල්පනා කරන්නේ නැහැ. අපි ඔක්කොම සාමකාමීව විසඳා ගැනීම සඳහා ප්‍රයත්න දරිය යුතුයි. හැබැයි ගරු කථානායකතුමනි ප්‍රශ්න තේරුම් ගත යුතු තිබෙන්නේ ඕපපාතිකව නිර්මාණ වූ ප්‍රශ්න විදියට නෙවෙයි. අපිට ස්වභාවික ව්‍යසනයකදී අපි අතර පොදු සම්මුතියක් ආය හැකිව තිබෙනවා. ස්වභාවික සිද්ධ වෙන ගැටලුවකදී අපි අතර පොදු සම්මුතියෙන් ආය හැකිව තිබෙනවා. හැබැයි ගරු කථානායකතුමනි පොදු සම්මුතියෙන් හොයාගන්නේ කොතනද? හිතාමතා කුමන්ත්‍රණකාරී ලෙස කරන ලද අර්බුදයන්ට මම දැනගන්න කැමති මේ ස්වභාවයෙන් ඒක මේ ස්වභාවික ව්‍යසනයක් හෝ ඕපපාතික නිර්මාණයේ වූ ලද්දක් නොවේ. මේ සැලසුම් කොට දියත් කරන ලද කුමන්ත්‍රණයක අර්බුදයක්. එවැනි කුමන්ත්‍රණයේ අර්බුදයන් සාකච්ඡා මේසය තුළ සාමකාමී මේසය තුළ සහජීවනයේ මේසය තුළ විසඳා ගැතිය හැකි වේවි කියන විශ්වාසයක් නම් ජනතා විමුක්ති පෙරමුණේ අපිට නොමැති බව ගරු කථානායකතුමනි මේ සභාවෙම කියන්න කැමැති. ඒ විසඳා ගැනීමේ රාමුව කුමක්? අපි කැමති වුණත් අකමැති වුණත් ගරු කථානායකතුමනි අපි හැම කෙනාම යටත් වෙන නීතියක් තිබෙනවා අපේ රටේ. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනගන දවසේ සිටම එහි තිබෙන අනිටු ප්‍රතිවිපාක පිළිබඳව මේ රටත් එක්ක පුළුල් සංවාදයක් කරපු දේශපාලන ව්‍යාපාරයි. මෙහි තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගති ලක්ෂණ ඒ සමාජයට කවරාකාර විනාශයක් කර හැකිද කියලා විශාල සංවාදයක් කරපු දේශපාලන ව්‍යාපාරය. ඒ වගේම මේ ව්‍යවස්ථාවට ගෙනෙන ලද ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කර දෙකක් වන 17 වෙනි සංශෝධනයත් 19 වෙනි සංශෝධනයත් විශේෂම 17 වෙනි සංශෝධනය ගෙනීමේදී සුවිශේෂී පුරෝගාමී කාර්යභාරයක් අපි විසින් ඉටු කරන ලැබුවා. 19 වෙනි සංශෝධනයේදීත් යම් සැලකිතු කාර්යභාරයක් අපි ඉටු කරායයි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. එනිසා ගරු කථානායකතුමනි ව්‍යවස්ථාවේ අපි පිළිගන්න කරුණු මෙන්ම අපි නොපිළිගන්නා කරුණු තිබෙනවා. අපි එකඟ වෙනවා වගේම එකඟ නොවන කරුණු තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ අපි එකඟ වීම එකඟ නොවීම නෙවෙයි. මේ ව්‍යවස්ථාවට අද අපි කවුරුත් යටත්. ඒ ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය සිවිල් පුරවැසියා දක්වා සෑම දෙනාම මේ ව්‍යවස්ථාවට යටත්කම තිබෙනවා. යටත් වී තිබෙනවා. එනිසා මේ ප්‍රශ්න විසඳා ගැනීමේ මාර්ගෝපදේශක බවට පත් වෙන්නේ මේ එකතු වී තිබෙන සාකච්ඡාවලට පමණක් නෙවෙයි. එයි මාර්ගෝපදස්සත්ව තමයි ඒ මඟ පෙන්වීම කරු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එනිසා ජනාධිපතිවරයා කටයුතු කළ යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව දැන් පැන නැගී තිබෙන ප්‍රශ්නේ එතන තිබින්නේ ජනාධිපතිවරයාගේ සිට සෑම පුරවැසියෙකුටම තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සීමා මායිම් හඳුන්වා දී තිබෙන විවස්ථාවක් තිබියදී ඒ විවස්ථාව කිසිසේත්ම සැලකිලට භාජනය නොකොට ඒ විවස්ථාව පිළිබඳ කිසිසේත්ම අවධානයට ලක් නොකොට තමගේ හිතුවක්කාරී තක්කඩි වමනාවන් වෙනුවෙන් කටයුතු කිරීම තමයි මේ අර්බුදයේ පතුලේ තිබෙන හරය. ඒ නිසා කරු කතානකට අපි කියන්නේ ජනාධිපතිවරයා සමග මා හිතන්නේ ඔබතුමා සාකච්ඡා කරත් මට කමක් නැහැ. තව අය සාකච්ඡා කරත් කමක් නැහැ. සාකච්ඡාවට අතරමැදියන් සම්බන්ධ වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරේන අපි නම් කිසිවක් ඔහු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. මොකද කරු කතානායකතුමනි සාකච්ඡාවලදී ලැබෙන ප්‍රතිඵලයන් තිබෙනවා. අපි දන්නවා ඒක. එකිනෙක අතර තිබෙන අනවබෝධය සාකච්ඡාරා විසඳ ගන්න පුළුවන්. එකිනෙක අතර තිබෙන ප්‍රශ්නයක් පිළිබඳ තිබෙන දුර ඒ ප්‍රශ්නේ තිබෙන ගැඹුර එකිනෙකට සාකච්ඡාරා විසඳ ගන්න පුළුවන්. ඉතින් සාකච්ඡා මේසේ විසඳාගත හැකි ප්‍රශ්න තිබෙන බව අපි පිළිගන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ සාකච්ඡාව මේසයක් ඇතුලේ අනවබෝධයේ ප්‍රශ්නයක්වත් එකිනෙක අතරේකේ සීමාමයි නොතිරිම පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙවෙයි මේ කුමන්ත්‍රණය. ඉතින් කුමන්ත්‍රණ සාකච්ඡා මේසය තුළ විසඳ ගන්න පුළුවන් නම් හරිම සතුටු වෙනවා. කුමන්ත්‍රණ ඒක අලුත් අත්දැකීමක්. හැබැයි ගරු කතානායකතුමනි ජනාධිපතිවරයාගේ සාකච්ඡා ගණනාවකට අපි සහභාගී වී තිබෙනවා. ඒ සාකච්ඡාවලදී ඔහු දෙන ලද එකඟතාවයන් සහ ඒ සාකච්ඡාවලදී ඔහු රට අපි හමුවේ දෙන ලද ප්‍රකාශයන් ඒ කිසිවක් සහතික වීම ඒ කිසිවක් නිසි පරිදි ඉටු නොකරන ලද නායකයෙක්. ඒක ඇත්ත. මම දන්නේ නැහැ අනිත් අය මේක විශ්වාස කරයිද කියලා. ඒ ඔවුන්ට ඒ සාකච්ඡා කිරීමේ නිදහස ඒ කතා කිරීමේ නිදහස සියල්ල තිබුණත් අපි ඒ කතා කිරීම පිළිබඳව නම් අබමල් රොණකවත් විශ්වාස තබන්නේ නැහැ. අපේ මැදිහත් වීම සහ අපේ පෙළඹවීම තිබෙන්නේ ජනාධිපතිවරයා බැඳී තිබෙන විවස්ථාවට යටත් කිරීම තමයි අපේ අරගලය. එහෙම නැතුව විවස්ථාවෙන් එළියට කැඳවා විවස්ථාවෙන් එළිය කරන සාකච්ඡා නෙවෙයි අපේ අරගලයේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වී තිබෙන්නේ ජනාධිපතිවරයා ආරක්ෂා කොට බැඳී සිටින වගකීමට බැඳී තිබෙන විවස්ථාවට යටත් කළ යුතු මේ ජනාධිපතිවරයා. ඒක තමයි ඔහුගේ දියුරුම. ඒක තමයි ඔහුට ජනවරමේ තිබෙන බලය. ඒක තමයි ඔහුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ඔහුට පවරා දී තිබෙන සීමා මායිම. ඒ නිසා මේ අරගලයන් කවරක්වත් නෙවෙයි වර්තමාන ජනාධිපතිවරයා අපේ රටේ ව්‍යවස්ථාවට යටත් කිරීම. මේක තමයි අපේ අපේක්ෂාව. ඒ ව්‍යවස්ථාවට යටත් කිරීම වෙනුවෙන් කරු කතානායකතුමනි ව්‍යවස්ථා දායක ලෙස අපිට පැවරී තිබෙන කාර්යභාරයන් විශාල ප්‍රමාණයක් අපි විසින් ඉටු කර තිබෙනවා. 14 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි විශ්වාස භංග යෝජනාවක් සම්මත වී තිබෙනවා. ගරු කතානායකතුමනි අපේ රටේ ආණ්ඩුවක් ඡන්දවලදී වටන්න පුළුවන්. හැබැයි ඡන්දක සිට තවත් ඡන්දයක් දක්වා මේ ආණ්ඩුවක් වැට්ටවීම සඳහා මේ පාර්ලිමේන්තුවේ අවස්ථා තුනක් තිබෙනවා. ඡන්දක සිට තවත් ඡන්දයක් දක්වා ගොඩනගලද පාර්ලිමේන්තුවක් ඇතුලේ ආණ්ඩුවක් වැට්ටවිය හැකි අවස්ථා තුනක් තිබෙනවා. එක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරාජයපත් කිරීම හරහා ආණ්ඩුව වැට්ටවිය හැකි. දෙක අයවැලේකන පරාජයපත් කිරීම හරහා ආණ්ඩුව වැට්ටවිය හැකි. තුන ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත කිරීම හරහා ආණ්ඩුව වැට්ටවිය හැකි. ඒක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයපත් කළ හැකිව තිබුණා. නමුත් ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරේ නැහැ. අයවැලේකන පරාජයපත් වල හැකිව තිබෙනවා. හැබැයි අයවැලේකනේ දක්වා මේ පාර්ලිමේන්තුව ගෙනියන්න උඩ දෙන්නේ නැහැ. එනිසා කරු කතානායක නිශ්චිත වශයෙන් මේ කුමන්ත්‍රකාර ලෙස අටවා ගන්නා ආණ්ඩුව පරාජයපත් කිරීමේ නිශ්චිත අවස්ථාව තිබුණේ විශ්වාස භංගයක් කරා පරාජයපත් කිරීම. එය තමයි පසුගිය 14 වෙනිදා සිදුවුවේ. 14 වෙනිදා ව්‍යවස්ථාවට අනුරූපී වන පරිදි පාර්ලිමේන්තු රීතීන් වලට අනුරූපී වන පරිදි ඉතාමත් වැදගත් ලෙස විශ්වාස භංග යෝජනාව සම්මත කොට තිබුණු ආණ්ඩුව විසුරුව හැරීමට භාජනය කොට තිබෙනවා. ඒ විසුරුව ඒ පාර්ලිමේන්තුවේ කටයුත්තක්. පාර්ලිමේන්තුවේ ප්‍රධානි හැටියට ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාව ඡන්ද විමසිත ලක් කොට තිබෙනවා. 15 වෙනිදා ආණ්ඩුවක් නොමැති බව මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශනපත් කොට තිබෙනවා. කතානායකවරයා හැටියට ඔබතුමාට පැවරී තිබෙන බල සීමාවන් ඔබතුමා ඒ බල සීමාව ඇතුලේ තමන්ගේ නියෝග ලබා දෙනවා වගේම ජනාධිපතිවරයා තේරුම් ගත යුතු තිබෙනවා තමන්ට පැවරී තිබෙන බල සීමාව ඇතුලේ තමයි තමන් කටයුතු කළ යුතු වන්නේ. විශ්වාසභංග යෝජනාවක දිගපළල විශ්වාසභංග යෝජනාවක අඩංගුව විශ්වාසභංග යෝජනාවේ සම්මත වීමේ ආකාරය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් කරන්න ජනාධිපතිවරයාට අයිතියක් නැහැ. ඒක ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි. විශ්වාසභංගයේ ව්‍යවස්ථාදායකේ කාර්යභාරය ඒක විධායකේ කාර්යභාරයක් නෙවෙයි. ඉතින් විශ්වාසභංගයේ පිළිබඳව සාකච්ඡාව සහ සම්මත වීම පිළිබඳ තියෙන විවස්ථාදායකේ කාර්යභාරයක් විවස්ථාදායක කාර්යභාරයේ නිසි පරිදි ඉටු වූ බවට සහතික කරන්න ගරු කතානායකතුමා. නිසා ගරු කතානායකතුමා විසින් 15 වෙනිදා මේ පාර්ලිමේන්තුවට නිශ්චිත පරිදි විවස්ථාදායක ඇතුලේ ආණ්ඩුව පරාජයටපත් වූ බව කැබිනට් මණ්ඩලය විසුරුව හැරිබ බව ප්‍රකාශයටපත් කොට තිබෙනවා. දැන් ජනාධිපතිවරයාට ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා බැඳී සිටින විවස්ථාවට මේ අපේ මූණ බලලා hina වෙන්න හරි අපේ කරට අත දාගන්න හරි සාකච්ඡාවකදී හරියකට කෑම වේලක්කම කියන්න හරි ඒවා අපිට යාළු මිත්‍රකම් වලට කරගන්න පුළුවන්. හැබැයි රටක පිළිමද ප්‍රශ්නයකට ඔහු බැඳී සිටින විවස්ථාවට ඉඳා විවස්ථාවන්ව ජනාධිපතිවරයා විසින් කළ යුතු වන්නේ පාර්ලිමේන්තු විශ්වාස භංගය සම්මත වූවහම ඔහුට පැවරී තිබෙන කාර්යභාරය තමයි නව ආණ්ඩුවක් පත් කිරීම. දැන් ජනාධිපතිවරයා පසුගිය 14 වෙනිදා සිට එහෙම නැත්නම් 15 වෙනිදා සිට මේ දක්වා අත්තරමින් තිබෙන්නේ විවස්ථාවේ තමන් බැඳී තිබෙන පංගුව අත්තරමින් තිබෙනවා. ඔහුට පැවරී තිබෙන ආණ්ඩුව පිටවන්න යලි ඒ පිටවීම මහින්ද රාජපක්ෂ මහත්මයාණන් යලි ඒත් කමක් නැ අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ගරු කතානායකතුමනි අද අස්ථාවරත්වයක් ආණ්ඩුවක් නැති තත්වයක් නිර්මාණය වී තිබෙන්නේ අන් කවරක්වත් සනවේ ජනාධිපතිවරයා විවස්ථාවෙන් පසුව විශ්වාස භංගයක් සම්මත වූවට පසුව විවස්ථානුකූලව ඔහුට පැවරී තිබෙන කාර්යභාර ඉටු නොකිරීම මේක ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරන්න කුමන කරුණද සාකච්ඡා කරන්න තියෙන්නේ. පාර්ලිමේන්තු විවස්ථා විශ්වාස භංගයක් සම්මත වූවට පසු ඉදිරි ක්‍රියාමාර්ග වලට යා යුතු තිබෙනවා. ඔහු තක්කඩිසා හිතුවක්කාර ලෙස මේ රටත් අපේ මාත් අපේ ජනතාවත් විශාල අස්ථාවර බවකට පත් කරමින් හිතුවක්කාර ලෙස හැසිරෙමින් තිබෙනවා. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි නැවත 16 වෙනිදාත් විශ්වාස භංග යෝජනාව සම්මත කරලා ජනාධිපතිවරයාට ඇස්සරවන්න උත්සාහ කරමින් තිබෙන්නේ මේ දැන්වත් ක්‍රියාත්මක වෙන්නේ. අද යෝජනාවේ අරමුණත් එකයි ගරු කතානායකතුමනි. මේ යෝජනාවේ අරමුණ අන්කවරක්වත් නෙමෙයි. විවස්ථාවට යටත් කිරීම ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා යටත් වෙන්නේ තමන්ගේ මනසේ හැදෙන සිතුවිලි වලට නෙවෙයි. තමගේ මනසේ ඕපපාතිකව නිර්මාණය වෙන අදහස් වලට නෙවෙයි. ජනාධිපතිවරයාට නිසිසේ හැසිරීම සඳහා බලයක් ලබා දීලා නැහැ ගරු කතානායකතුමනි. ඔහුට සීමා මායිම් සීමා රාමු නිතා නිශ්චිත සඳහන් කර තිබෙනවා. ඒ සීමා මායිම් සීමා රාමු තමයි විවස්ථාව. ද විවස්ථාවට යටත් කළ යුතු ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා කටේ ගරු කතානායකතුමනි විවස්ථාව කඩමින් විවස්ථාවට එකඟ නොවී කටයුතු කරමින් තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියන්ට අපි කියන්නේ කවරද විවස්ථාවට නීතියට යටත් වෙන්න කියලා. ගරු කතානායකතුමනි හෙට මේ රටේ පුරවැසියන් සිවිල් නීති කැඩීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණොත් ජනාධිපතිවරයාට මොකද තියෙන අයිතිය සිවිල් නීති කඩන්න එපා කියලා කියන්න. රටේ ජනාධිපතිවරයා මූලික නීතිය කඩනවා නම් මේ රටේ අනිත් පුරවැසියන් නීති ආරක්ෂා කළ යුත්තේ කුමක් වෙනුවෙන්? ජනාධිපතිවරයා රටේ විවස්ථාව කඩනවා නම් මේ රටේ රාජ්‍ය සේවකයන් නීති ආරක්ෂා කරන්න කුමක් වෙනුවෙන්? ජනාධිපතිවරයා විවස්ථාව කඩනවා නම් මේ රටේ පුරවැසියන් නීතියට යටත් වෙන්නේ කුමන වමනාව වෙනුවෙන්? සහ ජනාධිපතිවරයා තමයි නීතියේ විවස්ථාව ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රධාන බලධාරිය සහ ප්‍රධාන ආදර්ශකයා විය යුතු වන්නේ. හැබැයි ප්‍රධාන බලධාරිය සහ ප්‍රධාන ආදර්ශකයා මුළුමනින්ම කඩමින් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් විවස්ථාදායකට ගරු කතානායකතුමනි පැවරී තිබෙන අන්කවරක්ත්වයේ නැවත ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී තක්කඩි ක්‍රියාමාර්ගය පෙන්වා දීම. ඒ සඳහා තමයි අද මෙම විශ්වාස භංග අද මෙම යෝජනාව ගෙනෙමින් තිබෙන්නේ. මෙම යෝජනාව ගරු කතානායකතුමනි තා පැහැදිලි විවස්ථාදායකට පැවරී තිබෙන කාර්යභාරය. ඔබතුමා මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙන බව ඔබතුමා අද දැනුම් දුන්නා. ඒක ස්තුතිවන්ත වෙනවා. ඒක එහෙම තමයි. මේ පාර්ලිමේන්තුවට තමයි මූල්‍ය බලය පිළිබඳ පැවරී තිබෙන්නේ. ගරු කතානායකතුමනි මදක විශාල සංවාදයක් කරන අමාත්‍යවරු ඉදිරිපත් කළ යුතුයි කියලා. හැබැයි ඔබතුමාට මතකයි අපි කාරක සභා අවස්ථාවේ විවාදය පටන් ගන්නේ කොහොමද? කාරක සභා අවස්ථාවේදී අපි විවාදය පටන් ගන්න යම් වැසීර්ෂක මුදල් කපා හැරිය යුතුයි කියලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් යෝජනා කරනවා. එතකොට ගරු කතානායකතුමනි යෝජනාව අන්තිමේදී පරාද වෙන එක වෙනම දෙයක්. හැබැයි ගරු කතානායකතුමනි අයවැය ලේකෙනක වැසීර්ෂක කපා හැරීම පිළිබඳ යෝජනාව ගේන්නේ විපක්ෂ මන්ත්‍රීවරේ. අද විතරක් මොකටද මේ මුදල් පිළිබඳ යෝජනා ගේන්න ඕන කැබිනට් අමාත්‍යවරයෙක් කියන තර්ක ගේන්නේ? වැසීර්ෂක පිළිබඳ වියදම් කප රුපියල් 10ක් කපා හැරීම සම්ප්‍රදායක් ලෙස විවාදය පටන් ගැනීම සඳහා යෝජනාව ඉදිරිපත් කරන විපක්ෂ මන්ත්‍රීවරේ. එනිසා ඕනෑම මන්ත්‍රීවරයෙකුට අවස්ථාවක් තිබෙනවා යම් වැසීර්ෂක පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන්න. අන්න ඒ ආදර්ශයෙන් අනුව යමින් තමයි අද අපි ඉදිරිපත් කළ තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ වැසීර්ෂය අත්විටවීම පිළිබඳ යෝජනාව. ඇයි යෝජනාව ගැන කරු කතානායකතුමනි? අප රටේ අග්‍රාමාත්‍යවරයෙක් නැහැ. හැබැයි අග්‍රාමාත්‍යවරයෙක් නැති වුණාට අග්‍රාමාත්‍යවරයාට ලැබී තිබෙන වරප්‍රසාද සහ අනිකුත් හිමිකම් සියල්ල භුක්ති විඳින පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. ගරු කතානායකතුමනි ඒක යුක්තිසහගතද? මහින්ද රාජපක්ෂ මහත්මයාට හිමි යුතු වන්නේ මේ පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරයෙකුට හිමි වෙන වරප්‍රසාද සහ අයිතීන් පමණයි. ඔහුට හිටපු ජනාධිපතිවරයාට යම් වරප්‍රසාද තිබෙනවා නම් ඒවා වෙනම. හැබැයි අග්‍රාමාත්‍යවරයෙක් ලෙස ඔහුට කිසිදු වරප්‍රසාදයක් සහ අයිතියක් හිමි නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වී තිබෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔහු විසින්ම ආවේශ වෙලා ඔහු විසින්ම ලෝගුවක් කරේ දාගෙන ඔහු විසින්ම චරිතයට පණ පොවලා අග්‍රාමාත්‍ය තනතුරකට පණ පොවන අපිට කමක් නැහැ ගරු කතානායක මුනි සෙල්ලම් ගෙදරක අගමැතිතුමා වුණාට ඕනනම් කඩුව ඉනේ ගහගෙන ඔටුන්නක් ඔළුවේ දාගෙන අපිට ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි ගරු කතානායක මුනි රටේ අග්‍රාමාත්‍යවරයා හැටර මේ කටයුතු කරන්නේ වියදම් කරන්නේ මහ භාණ්ඩාගාරයේ සල්ලි මේ රටේ මහජනගේ බදු සල්ලි අග්‍රාමාත්‍යවරයෙක් නොවන කෙනෙක් අග්‍රාමාත්‍යවරයෙකුට පැවරී තිබෙන වරප්‍රසාද සහ අනිකුත් පහසුකම් මහජනයාගේ භාණ්ඩාගාරයෙන් වියදම් කරමින් තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ යුක්ති සහගත අයිතියක් තිබෙනවා එම වැයශීර්ෂය කප්පාදු කරන්න ඒ වැයශීර්ෂය නතර කරන්න අන්න ඒ වෙනුවෙන් තමයි මේ යෝජනාව ගෙනත් තිබෙන්නේ ඒ යෝජනාවෙන් නැවතත් අපි විශේෂ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට අපි පෙන්වා දී තිබෙන්නේ ඔබතුමා විසින් මේ විවස්ථාවට පටහැනිව කටයුතු කරන එක තව තවත් මේ අර්බුදය දිග්ගස්සනවා කරුණා කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විවස්ථාවට යටත් විය යුතු තිබෙනවා හැබැයි ඒ වගේම මම එකක් මතක් කරන්න ඕන දැන් මේ අටවා ගන්නාලාද අග්‍රාමාත්‍යවරයාට ඒ බල බලතල සාවරප්පසාද හිමි නැත ගෝගෙම හිටපු අග්‍රාමාත්‍ය රණලි වික්‍රමසිංහ මහතාට ඒ බලතල සාවරප්පසාද අහිමි බව තේරුම් ගත යුතු තිබෙනවා ඒක නම් අපුඩියේ නෑ වගේ හරි ඒක තේරුම් ගන්න ඕන කරු කතාව එකතු මොකද මොකද ඒ ඒ වියදම් කොහොමද කරන්නේ මා දැක්ක දැන් අරලිය ගහ මන්දිරයේ ඊයේ අරලිය ගහ අර ගරු කතාවට එකතු අරලිය ගහ මන්දිරයේ ඊයේ ප්‍රධාන ශාලාවක් තිබෙනවා ඒ ප්‍රධාන ශාලාවේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු කැඳවලා තිබෙනවා. ඒතර ඒක දේශපාලන රැස්වීමක්. ඒතර අපේත් පළාත් පාලන මන්ත්‍රීවරු කැඳවනවා අපි කැඳවන අපේ පක්ෂ කාර්යාලය. ඔබතුමා ඔබතුමාගේ සිරිකොතේ මන්ත්‍රීවරු කැඳවුවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබතුමාලා කැඳවන්නේ අරලිය ගහ මන්ත්‍රී. ඒතර ලයිට් බිල් කොහෙන්ද? ඒ ශාලා ගාස්තු කොහෙන්ද? ඒ කෑම බීම මන් දන්න කෑම බීම කොහොමද දෙන්නේ කියලා ඒවට නම් අනුග්‍රහයක් ඇති කියලා මම හිතනවා. කෙසේ වුවත් ගරු කතානායකතුමෝ දැන් රාජ්‍ය දේපළ තැන් දෙක පාවිච්චි වෙනවා. දැන් ගරු කතානායක මේ රටේ ජනතාවට වෙලා තියෙන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය මේ දේශපාලන යාන්ත්‍රණය නඩත්තු කරන ගරු කතානායකතුමනි මේ රටේ ජනතාව විශාල වැය බරක් දරනවා ඒක අපි දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවා මේ රටේ ජනතාව මේ ආණ්ඩුවක් නඩත්තු කරන්න මේ තරම් වැය බරක් දරිය යුතුනේ ඒක යුක්ති සහගතනේ අපි අනුමත කරනවද මේ වගේ කුඩා රාජ්‍යක මේ වගේ කුඩා ආර්ථිකයක් තියෙන රටක මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන රටක ආණ්ඩුවක් නඩත්තු කිරීම වෙනුවෙන් මේ රටේ ජනතාවගේ බදු මුදල් කොච්චර ප්‍රමාණයක් අපි වියදම් කළ යුතුද ඒ නිසා අද අපිට වෙලා තිබෙන මේ රටේ ජනතාවට ජනතාවගේ සහන ජනතාවගේ ආර්ථිකය කෙසේ වෙතත් ජනතාවට සිදු වී තිබෙනවා ආණ්ඩුවක් නඩත්තු කරන්න ආණ්ඩුවක බදු සහන දෙන්න ආණ්ඩුවක් වෙනුවෙන් බදු ගෙවන්න ආණ්ඩුවක බර කර දා ගන්න වෙලා තියෙන මේ රටේ ජනතාවට ගරු කතානායකතුමනි එක ආණ්ඩුවක බර කර ගහ ජනතාවට අගමැතිවරු දෙන්නෙක්ගේ බර කර ගහ ගන්න උනොත් ඇමතිවරු දෙන්නෙක්ගේ බර කර ගහ ගන්න ඇමතිවරු කණ්ඩායම් දෙකක බර කර ගහ ගන්න උනොත් තවත් මේක තීව්‍ර වෙනවා ඒ නිසා තමයි ජනතාවට සිදු වී තිබෙන්නේ එක අග්‍රාමාත්‍යවරයෙක් බර කර ගහගත්තු ජනාධි රටේ ජනතාවට අද අගමැතිවරු දෙන්නෙක්ගේ බර කර ගහ ගන්න සිද්ධ වෙලා තිබෙනවා ඒ නිසා කරුණා කතානායකතුමනි ඒ කිසිසේත්ම යුක්ති සහගත නැහැ මේ යෝජනාවේ සදාචාර සම්පන්න භාවය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂා කරනවා නම් මේ යෝජනාව සම්මත වූවහම අරලිය ගහ මන්ත්‍රී දේශපාලන වැඩ කටයුතු සහ ඉතුරු ඒවා ගැන අත්තරින්න ඕන. ඒක තමයි සුද්ධභාවය. ඒක අගමැති නොවන මහින්ද රාජපක්ෂ මහත්මගේ වැය ශීර්ෂ කපනවා නම් නේද? වැය ශීර්ෂ කපන්නවත් නැති හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නඩත්තු වීමත් අපි දැරිය යුතුද? ඒ නිසා මේ යෝජනාව සත්භාවයෙන් නම් රාජ්‍ය මුදල් පිළිබඳව නම් බහඬ මහජනයාගේ බදු මුදල් අනිසිරස වියදම් කිරීම පිළිබඳ සත්භාවයෙන් ගෙන යෝජනාවක් නම් යෝජනාව සම්මත වුවාම අරලිය ගහ මන්ත්‍රීන් රනිල් වික්‍රමසිංහ මහත්තයාද පිටත් ඉවත්ව යා යුතුයි කියලා අපි යෝජනා කරනවා. දැන්ට කපන්නේ මේක තමයි. ඒ නිසා ඒ පිළිබඳ යෝජනා කරමින් ගරු කතානායකතුමනි මුදල් පිළිබඳ සත්භාවයට දෙකම වෙන්න. ඒ දෙකම එකට. කමක් නැහැ. එක මට කරු කතානායකම එක මොකද්ද දෙක මොකද්ද කියන එකට වඩා වැදගත් මේ මහජනයාගේ බදු සල්ලි දෙපැත්තකින් මූලස්ථාන දෙකකින් ස්ථාන දෙකකින් නඩත්තු වෙන එක නොකළ යුතුව තිබෙන මේ රටේ ජනතාව. ඒ නිසා අපි මෙතන ආණ්ඩුවට විවස්ථානුකූලව යම් ප්‍රහාරයක් එල්ල කරනවා වගේම ජනාධිපතිවරයාට විවස්ථාවට නැවත යටත් වෙන්න කියලා බලපෑමක් කරනවා වගේම අපි ආදර්ශ දිය යුතු තිබෙනවා රාජ්‍ය මුදල් අපි භාවිතා කරන්නේ කොහොමද කියන ආදර්ශත් අපි ලබා දිය යුතුනවා ඒ වෙනුවෙන් මේ යෝජනාවට ඒකත් සම්පූර්ණ වීම අපේක්ෂා කරමින් තමයි මේ යෝජනාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබා දෙන්නේ ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව
ලක්ෂ්මන් ගිරියල් මහත්මයා
අනුර කුමාර මන්ත්‍රීතුමාගේ කතාවේ සඳහන් වුණා මේ අරලිය ගහ මන්දිරයේ වියදම් සම්බන්ධයෙන් ඊයේ රැස්වීම ඒ වියදම් අපි දරන්නේ ඒ වගේම ලයිට් බිලත් අපි දරන්නේ අපි පෞද්ගලික අපි හැකිතරම් අපේ පෞද්ගලික ආධාරකරුවන්ගේ මුදල් වලින් අපි මේ වියදම් කරනවා
හොඳයි ගරු අනුර කුමාර මහත්මයා අපි වාදයකට යන්නේ නැතුව අපිරිදුරේ හොඳයි හොඳයි
මම ලොකු විවාදයකට යන්නේ
නැහැ. මම එතුමාගෙන් දැනගන්න කුමාර මහත්මයා පිළිතුරු දෙන්න.
මම එතුමාගෙන් දැනගන්න කැමතියි. එතකොට අරලියගහ මන්දිරේ ඕනෑම කෙනෙකුට කුලියට ලබා දෙන හෝටලයක් වගේ තැනක්ද? එතරම්ම දැනගන්න ඕනේ. එහෙමනම් ප්‍රශ්නයක්
නැහැ. හොඳයි ගරු ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා.
ජනතා විදුලි පෙරමුණට අවශ්‍ය නම් අපි එයාටත් දෙනවා.
හොඳයි බොහොම ස්තුතියි.